මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නුගේ ශීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛං. ධම්මසවන කාලෝ අයං භදන්තා, ධම්මසවන කාලෝ අයං භදන්තා, ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. යථාපි රුචිරං පුම්පං වන්නවන්තං අගන්ධකං, ඒවං සුභාසිතා වාචා අඵලා හෝති අපුම්බතෝ. යථාපි රුචිරං පුප්පං වන්නවන්තං සගන්ධකං, ඒවං සුභාසිතා වාචා සඵලා හෝති පපුබ්බතෝති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ලෞතුරා බුද්ධත්වයට පැමිණිවදාළ
ඒ අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දෙවි මිනිසුන් සහිත ලෝකයාට ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් ප්‍රථම වරට ධර්ම දේශනාව පැවැත්වුවේ අද වගේ අසල පුර 15 පොය දවසකයි. අද පවා අපි මේ ධර්ම දේශනාව පවත්වන්නේ එදා ඒ පළමු වරට පෙරළූ ධර්ම චක්‍රයේ ආනුභාවයෙනුයි. සද්ධර්මය බුද්ධ වචනය කියලා කියන්නේ එහෙම පිටින්ම සුභාෂිතයක්. මෙන්න මේ සුභාෂිත බුද්ධ වචනය එය ප්‍රතිපත්තියට නොනගන තැනැත්තාට වර්ණවත් සුවඳ නැති මලක් වගේ නිෂ්ඵල වෙන බවත්, ඒක වර්ණ සම්පන්න වගේම සුවඳවත් මලක් බවට පත්වෙන්නේ ඒ ප්‍රතිපත්තියට නගන කෙනාට බවත් ප්‍රකාශ කරන ගාථා දෙකකුයි අද අපි මාතෘකාව හැටියට තෝරගත්තේ. මේ ගාථා දෙක දේශනා කරන්නට යෙදුනේ චත්තපාණි උපාසකතුමා හා සම්බන්ධ යම්කිසි කතා පුවතක් නිසායි. ඒක පොතපතේ දැක්වෙන්නේ මෙහෙමයි. සවැත් නුවර වාසය කළ චත්තපාණී කියලා අනාගාමී තාමත්ම ධර්මඥානි හොඳ ධර්මඥානි ඇති උපාසික මහත්මයෙක් එක දවසක් දාමී උපාසික මහත්මයා බුදු පියාණන් වහන්සේ දකින්න ආ උදෑසනම ඇවිල්ලා ඒ ධර්ම කතාවකට සමන් දීගෙන ඉන්න අවස්ථාවේ පසේනදී කොසල් රජුරෝ එතෙන්ට පැමිණියා. ඒක දැකලා මේ උපාසකතුමා කල්පනා කරනවා දැන් මේ සාමාන්‍ය චාරිත්‍රය හැටියට මම රජුරෝ දැකලා නැගිට්ටොත් එහෙම ඒක ශාස්ත්‍රුන් වහන්සේට කෙරෙන අගෞරවයක්. මොකද ඒක හරියට අග්‍ර රාජයන් ළඟ ඉඳෙද්දී ප්‍රදේශ රාජයෙක් දැකලා නැගිටීම වගේ දෙයක් වෙනවා. මම දන්නවා දැන් ඒක මම නැගිටේ නැත්නම් රජුරෝ මා එක්ක තරහ වෙනවා, ඒකට කමක් නැහැ තරහ වුණාවේ කියලා නොනැගිට හිටියා. ඒ වගේම රජුරවන්ට මේක දැකලා යම්කිසි අමනාපයක් කෝපයක් වගේ දෙයක් ඇති වුණා. ඒ රජුරවන්ගේ හිත දැකලා බුදු පියාණන් වහන්සේ රජුරවන්ට අර උපාසකතුමාගේ උපාසක මාත්‍මයාගේ ගුණ ප්‍රකාශ කරනවා. මේ චත්තපාණී උපාසකුන් නැහැ බොහොම ධර්මයේ දාන හොඳ නරක තීරෙන අනාගාමී කියලා කිව්වේ නැහැ, ආර්ය පුද්ගලයෙක් කියන හැඟීම දුන්න රජුරවන්ට වටිනා කෙනෙක් කියලා. ඉතින් රජුරවන්ගේ හිත ටිකක් මුදු වුණා. පස්සේ දවසක රජතුමා ඒ රජමැදුරේ ඉහළ මතුමහල් තලයේ ඉන්න අවස්ථාවක දැක්කා චත්තපාණී උපාසකුන් නැහැ ඒ කුඩියකුත් ඉහළගෙන පාවහන් දාගෙන රජ මිදුලින් යනවා. දැකලා පණිවිඩකරෙක් යවුවා එන්න කියලා. ඒ පණිවිඩය ලැබුණේ හැටිය චත්තපාණී උපාසකතුමා ඒ කුඩෙත් ඉවත් කරලා පාවහන් ඉවත් කරලා දකින්න ආවා. එඳලා ඒ එකපැත්තක හිටියාම රජුරෝ අහනවා මොකද අර කුඩයත් පාවහනුත් ඉවත් කරේ කියලා. එතකොට උපාසකතුමා කියනවා මේ රජුරෝ කතා කර රජතුමා කතා කරයි කියන කිව්වා නිසා ඒක කරේ කියලා. අදද අපි රජ බව දැනගත්තේ කියලා ඇහුවා. නෑ අපි කවදාවත් දන්නවා ඔබතුමා රජ බව, දෙවියන් වහන්සේ රජ බව. එහෙනම් මොකද අර එදා මා දැකලා නැගිටින්නේ නැත්තේ කියලා අන්න එතකොට කිව්වා මේ අගරජ කෙනෙක් හමු වෙන ඉඳෙද්දී ප්‍රදේශ රාජයෙක් නැගිලා නැගිටීම ඒ අග්‍ර රාජයාට කරන අගෞරවයක් කියලා ඒ විදිහට හිතලා මම මේ ශාස්ත්‍ර ගෞරවය නිසා නැගිටින්නේ නැතේ කියලා. අන්න ඉතින් රජතුමා ඒකෙන් අර යම්කිසි හිත සකස් කරගෙන හොඳයි ඒකට කමක් නැහැ ඒ කාරණේ තියුණාවේ මට අහන්න ලැබුණා මේ ඔය උපාසිකුන් නැහැ බොහොම ධර්මයේ දත් හොඳ නරක දන්න කෙනෙක් කියලා. ඒක නිසා බැරිද අපේ මේ අන්තපුර විසවුන්ට මේ ධර්ම දේශනා කරන්න අපේ ඒක නම් බැරියයි කියලා කිව්වා. මොකද කියලා අහුවාම මේ රජගෙදර කියන එක බොහොම යුතුය අයුතුකම් තෝරගන්න අමාරු, ඒ විදිහටම මේ බොහොම බරපතල වැරදි වලටත් පටලැවෙන විදිහේ තැනක් කියලා. එතකොට රජුරුව කියනවා එහෙම කියන්න එපාය, මේ අර මායිදා දැකලා නැගිටින්නේ නැtei කියලා ඒකට කුකුසක් ඇති කරගන්න එපාය කියලා. නමුත් වාසිකතුමා නැවතත් කියනවා නිසා නෙවෙය ගිහියෙක් ඒ විදිහේ කටයුත්තක යෙදෙනකොට නොයෙකුත් ප්‍රශ්න පැනනගිනවයි. බයිදි සංඝයා වහන්සේ කෙනෙක් ඒ සඳහා වැඩම කරන්න සලස්වා ගන්න කියලා. ඉතින් රජතුමාත් හොඳයි එහෙනම් යන්න උපාසකුන් නැහැ කියලා යවලා ඉවරලා බුදු පියාණන් වහන්සේ යමු වෙන ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට ආරාධනා කරනවා නිතිපතා සංඝයා වහන්සේලාත් එක්ක ඇවිල්ලා මේ ධර්මයේ දේශනා කරන්න අපේ බිසවරුන්ට. මොකද මේ මල්ලිකා දේවියත් වාසභකත්තියා බිසවත් මේ බණ අහන්න ඕනේ කියලා නිතර කරදර කරනවයි නිතර ඉල්ලා හිටිනවයි කියලා බුදු පියාණන් වහන්සේ වදාලා මේ බුදුබෙරු එහෙම එක තැනකටම නිරන්තරයෙන් යන්නේ නැහැ කියලා. එහෙනම් අපිට එක යම්කිසි භික්ෂුන් වහන්සේලා කෙනෙක් ලබා දෙන්නේ කිව්වාම බුදු පියාණන් වහන්සේ ඒ කටයුත්ත බාර කළා ආනන්ද ස්වාමීන් වහන්සේට. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ නිතිපතා එහෙම රජගෙදරට යමින් ඒ මල්ලිකා දේවියටත් වාසභකත්තියා දිසටත් ධර්මය කියලා දෙනවා. එක දවසක් බුදු පියාණන් වහන්සේ අහනවා කොහොමද ආනන්ද උපාසිකාවන් ධර්මය ඉගෙන ගන්නවද? එහෙමයි ස්වාමීනි. කවුද වැඩිය හොඳින් ඉගෙන ගන්නේ? මල්ලිකා දේවිය නම් හොඳට ඉගෙන ගන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ඥාති දියණිය වන වාසභකත්තියා හරියට ඉගෙන ගන්නේ නැති. අන්නේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ අපි අර මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළ ගාථාධික දේශනා කළේ මේ ධර්මය හරියට අර්ථවත් වෙන්නේ ඒක ක්‍රියාවට නගලා ඒක හරියට ඉගෙනගෙන දරාගෙන ඒවා ක්‍රියාවට නගන කෙනාටයි කියන අදහස දෙමින් තමයි මේ අර මුල් ගාථා දෙක වදාලේ අපි මේ අර්ථයත් හරියට පැහැදිලි කරන්න බලමු යථාපි රුචිරං පුප්පං වන්නවන්තං අගන්ධකං එවං සුභාසිතා වාචා අපලා හෝති අකුබ්බතෝ යම්සේ රුචිය වඩන වර්ණවත් මලක සුවඳ නැත්තේ වේද එසේම සුභාසිත වචනය ඒ ක්‍රියාවට නොනගෙන තැනැත්තාට නිෂ්ඵල වේ ඊළඟට අනිත් ගාථාව යථාපි රුචිරං පුප්පං වන්නවන්තං සගන්ධකං එවං සුභාසිතා වාචා සඵලා හෝති පකුබ්බතෝ යම්සේ වර්ණවත් මලක් සුවඳ ඇත්තේ වේද රුචිය වඩන වර්ණවත් මලක් සුවඳ ඇත්තේ වේද එසේම සුභාසිත වචනය ඒ ක්‍රියාවට නගෙන තැනැත්තාට සඵල ඵලවත් වේ ඵල ප්‍රයෝජන ඇත්තේ වේ කියලා ඒ විදිහට ඒ ගාථා දෙක වදාලා එතකොට ඒ ගාථාවට නිදාන කතාව එහිමයි. ඉතින් මේකේ ගාථාවල අර්ථයට බහින්න කලින් අපිට දැන් මෙතෙක් මේ ප්‍රකාශ කළ නිදාන කතා වස්තු වෙනුත් යම් යම් අපට ආදර්ශ වශයෙන් ගත යුතු දේවල් තිබෙනවා. දැන් මේ චත්තපාණී උපාසකතුමා ඇත්ත වශයෙන්ම අන්නර කියාපු වටිනා චරිතයක් අර සුවඳවත් මලක් වගේ බුද්ධ දේශනාව අනුව ඒක අනුව ඇති කරගත්තු වටිනාකම් සාර ධර්ම අනුව ජීවත් වෙන කෙනෙක් බව ධර්ම ශක්තිය ඇති කෙනෙක් බව ඒ කියාපු සිද්ධිය තුලින් අපිට තේරුම් ගන්න පුළුවන්. රාජ ගෞරවය එහෙම නැත්නම් රාජ ගෞරවයට වඩා ශාස්ත්‍ර ගෞරවයට ඉඩ දෙමින් ඒ නිලතල ආදියට යට නොවි එක්තරා ධර්ම ශක්තියක් ඇතුව ක්‍රියා කළ ආකාරය අර ඒ බුදුට පියාණන් වහන්සේ ඉදිරියේ රජුව දැක්කහම නොනැගිටි හිටීමෙන් පේනවා. ඒක ඇත්ත වශයෙන්ම මේ කාලේ අයටත් ඒක හොඳ ආදර්ශයක්. මොකද ධර්මයටයි මුල් තැන දිය යුත්තේ ඒ විදිහේ රාජ්‍ය බල ආදියේ ඒවට නිමිට නිවාලි වෙන එක ඒ ධර්මයට කරන මදිකමක්. ඉතින් ඒ වගේම තමයි අනිත් කාරණේ ඒ රජ්ජුරුව ආරාධනා කළාම අර හිත යම් කිසි ප්‍රසාදයක් ඇති කරගෙන අර බිසෝවරුන්ට ධර්මය දේශනා කරන්නයි කියලා සාමාන්‍ය කෙනෙක් නම් අන්න ඉතින් හොඳ ලාභ සත්කාර ලබා ගන්න රාජ පූජිත වෙන්න හොඳ අවස්ථාවක් කියලා ඒක බොහොම හොඳයි දේවයිනි මම හෙටම එන්නම් එහෙම නැත්නම් අදම එන්නම් කියලා ඒක බොහොම ඉහලින් බාර ගන්න විදිහේ දෙයක් බිසෝවරුන්ට බණ කීම. නමුත් මේ උපාසකුන් හැයි දූරදර්ශීව කල්පනා කරා මේකේ තියෙන භයානකකම මේවා ඉන්න ඔයිකුත් පටලැවිලි ඇති වෙන්න පුළුවන් බව තේරුම් අරගෙන අන්නේ අවස්ථාවේදීත් ඒකේ පාවිච්චි කළ වචනේ රජතුමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් ශක්තිය තිබීම ඒක බොහොම වටින ගුණයක්. අපි ඒ තුලින් තේරුම් ගන්න ඕන අන්න අර වර්ණවත් සුවඳ ඇති මලක් වගේ ඒ චත්තපාණී උපාසකතුමාගේ චරිතය පිටුපසින් තිබෙනවා. ඊළඟට දැන් අපි කෙලින්ම දැන් අර බිසෝවරුන් පිළිබඳ ප්‍රවෘත්තියේ තරම් එතන වැදගත් වෙන්නේ නැහැ. ඒක ආශ්‍රය කරගෙන බුදු පියාණන් වහන්සේ අපට දක්වූ කාරණේ මොකක්ද? ප්‍රධාන කාරණය මේ ධර්මයේ කියන එක ඉගෙනීමට සීමා කළ යුතු දෙයක් නෙවෙයි. මේක ප්‍රතිපත්තියට නැඟුවාම තමයි මේ ධර්මයේ නියම ශක්තිය මේකේ නියම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ. අර කොච්චර ලස්සන වුණත් මලක් ඒකේ සුවඳ නැත්නම් ඒක හරියට කඩදාසි මලක් වගේ. කඩදාසි මල් මලක ඒකෙන් ඇති නියම ප්‍රයෝජනයක් නැහැ. අන්න ඒ වගේ ඒ කාරණේයි මෙතනින් පෙන්눔 කරන්නේ. ඉතින් මේ කාශ්‍රයෙන් අපි දැන් කල්පනා කරලා බලමු මේ සද්ධර්මය ගැන. සද්ධර්මය ගැන අපි කියනකොට මේ පින්නතුන්ට 100ට නගා ගන්න පුළුවන් ධර්ම ගුණ 9. කවුරුත් දන්නවනේ ස්වාක්ඛාත, තන්දිට්ඨික, අකාලික, එහිපස්සික, ඕපනායික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි කියන ගුණ 9 තිබෙනවා. මෙන්න මේ ගුණ 9 තේරුම් කළපු ආකාරයනොත් අපිට හිතා ගන්න පුළුවන් මේ සද්ධර්මය ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්තියට නැගීමට අභියෝගයක් වගේ දෙයක්. කොටින්ම කියතොත් මේ ස්වාක්ඛාත කියන වචනය බුදු පියාණන් වහන්සේ තේරලා දුන්නේ මේ විදිහටයි. මහණෙනි දුරක්ඛාත ධර්ම විනයේ දුරක්ඛාත කියලා කියන්නේ දැන් ස්වාක්ඛාත කියලා කියන්නේ හොඳින් දේශනා කරන ලද්ද මනමින් දේශනා කරන ලද්ද. දුරක්ඛාත කියලා කියන්නේ නරක විදියට වැරදි විදියට දේශනා කරන ලද්ද. ඒ වචන දෙකම තේරුම් ගත්තනම් ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන පාඨය තේරුම් ගන්න පුළුවන් වෙනවා. මහණෙනි දුරක්ඛාත ධර්ම විනයේහි කුසීතයා සැපෙන් වාසය කරනවා. ඒ කියන්නේ වැරදි විදියට නරක එමු නැත්නම් හරියට දේශනා නොකරන ලද ධර්මයේ ඒ ධර්ම විනය කියලා කියන්නේ ඒ ශාසනයේ කුසීතය අලස මිනිහයයි හොඳින් සැපෙන් වාසය කරන්නේ. ස්වාක්ඛාත ධර්ම විනයේ වීරයවන්තයයි සැපෙන් වාසය කරන්නේ. හොඳින් දේශනා කරන ලද ධර්මෙහි ශාසනයක වීරයවන්තයයි සැපෙන් වාසය කරන්නේ. මෙතන බොහොම ගැඹුරු කාරණයක් කියවෙනවා. මොකද මේ අතන අර කුසීතයා සැපෙන් වැසනවා කියලා කිව්වේ දුරක්ඛාත ධර්ම විනයේ. ඒ තුලින් අපිට ඒ වචනේ අර්ථයක් ගන්න පුළුවන්. දැන් අපි කියවනේ වැරදි විදියට එහෙම නැත්නම් නරක විදියට දේශනා කරන ලද ධර්මයේ කියන ඒ අදහස එනවායි කියලා දුරක්ඛාත කියන පදේ. එතනින් කියවෙන්නේ එතන අදහස මොකද? යම් ඉලක්කයක් ඉදිරිපත් කරනවා නම් ධර්මයකින් ඒ ඉලක්කය ඒ ධර්මය පිළිපැදීමෙන් ලැබෙන්නේ නැත්නම් ඒක දුරක්ඛාත ධර්ම විනය. ස්වාකල් ධර්ම විනය කියලා කියන්නේ එයින් ඉදිරිපත් කරන මේ මේ දේ අපි ලබා දෙනවා, මේ ධර්මයෙන් ලබා දෙනවා කියලා කිව්වොත් ඒක හරියාකාර ඉෂ්ට වෙනවා. එතකොට අර නිෂ්ඵලයි, අර යම් කිසි කෙනෙක් දුරක්හත ධර්ම විනය උත්සාහ දරුවොත් ඒක අපරාධ උත්සාහයක්. ඒකකින් වැඩක් නැහැ. ඒකයි කුසීතය සැපෙන් වාසය කරනවා කිව්වේ. ස්වාකල් ධර්ම විනය හරියට ඵලවත් ධර්මයක් නිසා, ඵල බලාපොරොත්තු වෙන ඉෂ්ටාර්ථ සදා දෙන නිසා ඒ ශාසනයේ ඇත්ත වශයෙන්ම වීරයවන්තයයි ඒ කියාපු ප්‍රතිඵල ලබාගෙන සතුටටපත් වෙන්නේ සැපසේ වාසය කරන උගේ අදහස. ඒ ස්වාක්ඛාත පදේ ඒක ආශ්‍රයෙන් ඊළඟට අනිත් පදත් තේරුම් ගනිමු. මේ පින්නතුන් යම් යම් ප්‍රමාණයට ඒ වගේ අහලා තියෙනවා ඇති. සන්දිට්ඨික ඊළඟට මේ ධර්මයේ විශේෂත්වය එතන මේ මහා ගැඹුරු අදහසක් එතන කියවෙන්නේ. මේ ධර්මය පරලොවදී දැන් කරන්න ඊට පස්සේ ප්‍රතිඵල ලැබෙනවා කියලා ඒ විදිහ දෙයක් නෙවෙයි. සන්දිට්ඨිකයි මෙලොවම අස්පනා පිට දකින්න පුළුවන් එහි ප්‍රතිඵල. මේක විශේෂයි සන්දිට්ඨික කියලා කියන්නේ අර දිත්තේව ධම්මේ කියලා කියන වගේ මෙලොවම මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන්. ඊළඟට අකාලික කියලා කියන්නේ කල් නොයවාම. ඒ කියන්නේ ඒ කරන උත්සාහයත් ප්‍රතිඵලයත් අතර පරතරයක් නැහැ. ඒ කුටිම කියනවා මාර්ගයත් ඵලයත් අතර පරතරයක් නැහැ. යම් ප්‍රතිපatti මාර්ගයක යෙදෙනව නම් ඒ මාර්ගයේ අවසාන වෙන්නේ ඵලයෙන්මයි. ආයි එතන අතරතුරක් නැහැ කියන අදහසින් අකාලික කාල පරතරයක් එතන නැහැ. අකාලික සම්දිට්ඨික අකාලික. එහි පස්සික කියලා කියන්නේ මේ ධර්මය තුලම තිබෙනවා එව බලව කියලා කියන අභියෝග ශක්තියක්. මේ කියන්නේ මේ ධර්මය ක්‍රියාත්මක කරලා බලන්න කියලා ධර්මයේම කෑ ගහලා කියන වගේ දෙයක් මෙතන තියෙනවා. ඒහි පස්සික. ඊළඟට ඕපනායික කියලා කියන්නේ ඒව බලව කිව්වා නම් ඊළඟට ඒකට ළඟට තියෙන්නේ එක්කගෙන යාම, කැඳවාගෙන යාම. උපනායති කියලා කියන්නේ සමීපයට එක්කගෙන යන. කොහාටද එක්කගෙන යන්නේ? වෙන බාහිර තැනකට නෙවෙයි, හදවත තුළට, ඇතුළටට. උපනායික කියලා කියන්නේ ඒ කියන්නේ මේ ප්‍රතිපත්තිය ඇතුළතින්ම, මේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය ඇතුළතින්ම අත්දැකිය යුතු නිසා මේක පමුණුවා ගත යුත්තේ, මේ ධර්මයේ පමුණුවා ගත යුත්තේ ඇතුළතටමයි. ඕපනායික. ඊළඟට ඒ නිසාම තමයි අවසාන වශයෙන් කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිනුව නැත්තන් විසින් තම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක්. වෙන කෙනෙකුට පෙන්වන්න බෑ. තම තමන්ම මේ ප්‍රතිපatti මාර්ගයේ ගිහිල්ලා ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ඔන්න එතකොට ඒක ආශ්‍රයෙන් අපිට පේනවා මේ ධර්මය එකක් එක පැත්තක් මේක වීරයවන්තයාට අභියෝගයක් මේක. මේ ධර්මය ක්‍රියාවට නඟලා මේන් ප්‍රතිඵල ලබා ගන්න කියලා. ඉතින් අන්න ඒ විදිහේ වටිනා අදහසක් එතන කියවෙනවා. ඊළඟට අපි බලමු දැන් මේ බුදු පියාණන් වහන්සේ දැන් අපි මුලදීම සඳහන් කළා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඉන්නේ මේ ධර්මදේශනා මේ කොටින්ම ප්‍රථම ධර්මදේශනා වශයෙන් අපේ ශාසනයේ දැක්වෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි. අත්ත වශයෙන් ඒකේ හරයත් ප්‍රතිපදාව පිළිබඳ ප්‍රශ්නයයි. බුදු පියාණන් වහන්සේ මේ දේශනාවෙන් ලෝකයාට දක්වා වදාළේ එක්තරා මධ්‍යම ප්‍රතිපදාවක්, අන්ත දෙකක් මැදින් යන ප්‍රතිපදාවක්. මොකද අන්ත දෙක කාමසුඛල්ලි කාණියෝග කියලා, කාමසුඛයේ යලී ගැලී සිටීම එක අන්තයක්. අනිත් අන්තයේ අත්තිකිල මධානියෝග කියලා කියන අර ඒ කාලේ ඇතම් නිගණ්ඨින් ආදී ඒ විවිධ ශාස්ත්‍රවරුන් එහෙම දැක්වූ, ඒ අනිත් තීර්ථකයන් දැක්වූ අධික ලෙස කයට පද දීමෙන් මේ විමුක්තිය ලබා ගැනීමේ උත්සාහය. ඒ දෙකම අතහැරලා තමයි බුදු පියාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව නමින් මේ අමුතුම ප්‍රතිපatti මාර්ගයක් දැක්වුවා. ඒක කෙටියෙන් දැක්වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින්. මේ පින්නතුන් කවුරුත් ඒවා නිතර යම් යම් ප්‍රමාණයට තේරුම් අරගෙන තිබෙනවා. එම් පිටියම පුද්ගලයෙකුගේ ජීවිත පිළිබඳ පූර්ණ පරිවර්තනයක් කරන්නට සමත් පියවර 8කින් යුක්ත, අංග 8කින් යුක්ත මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුන්වලා තියෙන්නේ මැදුම් පිළිවෙතක් හැටියටයි. අන්න එතකොට මේ මැදුම් පිළිවෙත පිළිබඳ කාරණියටයි දැන් අපි ඊළඟට බහින්නේ. මේ මධ්‍යම ප්‍රතිපදාව තුල තියෙන්නේ අපි අර කලින් කියාපු වීරියම යොදන ආකාරයක් තිබෙනවා මධ්‍යම ප්‍රමාණයකට. එහෙම නැත්නම් ඒකේ එක්තරා වීර සමතාවක් දැක්වෙන විදිහේ ප්‍රතිපදාවක්. ඉතින් ඒකෙදී අපි කල්පනා කරන්න ඕනේ මෙන්න මේ විදිහට දැන් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ ආරෂ්ඨාංගික මාර්ගයේම තිබෙනවා සම්මා වායාම කියලා. සම්මා වායාම කියලා කියන්නේ නියම වීරය, හරි ව්‍යායාමය කියලා කියන්නේ එතන නියමාකාරයෙන්ම වීරය දැරිය යුතු හැටි. ඒකම හඳුන්වන සම්මප්පධාන කියලා. මේ ප්‍රධාන කියලා කියන්නේ උත්කෘෂ්ඨ ප්‍රයත්නය කියන අර්ථයි. බොහෝ දුරට සමානාර්ථවත් වචන. වායාම, විරිය, ප්‍රධාන කියන ඒවා බොහෝ දුරට සමානාර්ථවත්. ඉතින් මෙන්න මේ සම්මප්පධාන නමින් හඳුන්වන, එහෙම නැත්නම් සම්මා වායාම නමින් හඳුන්වන වීරිය බුදුරජාන් වහන්සේ හතර ආකාර හැටියට දක්වලා තිබෙනවා. ඒවා කෙටියෙන් හඳුන්වන්නේ මෙන්න මේ වචන වලින්. සංවර පහාන භාවනා අනුරක්ෂණ. සංවර කියලා කියන්නේ වැසීම. අපි කෙටි තේරුම ගත්තොත් පහාන කියලා කියන්නේ ඉවත් කිරීම, භාවනා කියලා කියන්නේ වැඩි වීම, අනුරක්ෂණ කියලා කියන්නේ රැක ගැනීම. ඉතින් මේ හතර මොකද වීරිය හතර ආකාර කරලා දැක්වුවේ කියන එක අපි ඊළඟට කල්පනා කරමු. බුදු පියාණන් වහන්සේ මේ චිත්ත සංතාණය ගලා යන ගඟක් වගේ එකක් කියලා තේරුම් කරලා දීලා තියෙනවා. එතකොට ගලා යන ගඟක් වගේ ගති ස්වરૂපය ඇති. ගති ස්වરૂපය කියලා කියන්නේ අපි අර ගමන් කරන ගලා යන කියන අර්ථයෙන්. ඒ ගති ලක්ෂණ එහෙම නැත්නම් ගති ස්වરૂපය ඇති දෙයක් හැටියට මේ හිත පිළිබඳව බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා තිබෙනවා. එතකොට ඒක නිසාම මේ වීරය ඊටාම සීරුවෙන් දැරිය යුතු එකක් ක්‍රමානුකූලව අත්වශයෙන්ම හතර ආකාර වෙනවා. ඒකට අපි නිදසුන හැටියට ගන්න පුළුවන්. දැන් මේ පින්නතුන් දන්නවා වේගයෙන් ගලා යන ගඟක් හරහා වේල්ලක් බඳිනවා නම් ඒකට හතර ආකාර උත්සාහයක් අවශ්‍යයි. ඒ වේල්ල බැඳීමට කලින් අර ගලා යන අනවශ්‍ය ජලය වළක්වන්න ඕන, වසා දාන්න ඕන. ඊළඟට එතෙන් රැඳිලා තිබෙන අනවශ්‍ය ජලය ඉවත් කරන්න ඕන. ඊළඟට ඒ අතරේ අර භාවනා කියලා කියන අර්ථයෙන් මෙතන මේ අපි ඊළඟට කියන්නේ වේල්ල බැඳීම පිළිබඳ යම්කිසි ආරම්භක කටයුතු ඒවා දේවල් රැස් කරලා එතන වේල්ල බැඳින්න පටන් ගන්න ඕන. ඊළඟට අනුලක්ෂණ කියලා කියන වචනෙට ගැලපෙන ආකාරයට ඒක පිළිබඳ රැක්මක යෙදෙන්න ඕන. ඒක රැක ගන්න ඕන. මේක ආයිත් ගසා ගන්න නැති විදිහට ඒක තහවුරු කර ගන්න ඕන. ඔන්න ඔය කාරණා හතර ප්‍රකාශ වෙනවා ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වා අව달 අර සතර සම්මප්පදාන කියන ඒ විග්‍රහයෙන්. අපි මේ තරම් කියන්නේ මොකද මේ වීරිය පිළිබඳ දැන් මේ කාලේ නොයෙකුත් අයගේ මතකයක් තිබෙනවා. මේ සිත පිළිබඳ කටයුතු මේක වීරියක් ව්‍යායාමයක් උත්සාහයක් ප්‍රයත්නයක් යෙදිය යුතු දෙයක් නෙවෙයි හිත ඔහේ යන හැටියට බලාගෙන ඉන්න ඕන කියලා. ඇත්ත වශයෙන්ම බෞද්ධ ප්‍රතිපදාව මේ තරම් මේ ශ්‍රේෂ්ඨ හැටියට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ මැදුම් පිළිවෙත පිළිබඳ මූල ධර්ම තේරුම් නොගැනීම නිසා මේ කාලේ බොහෝ දෙනා මේක නිකම් ඉඳීමක් බවට පත් කරගෙන තිබෙනවා. යම් යම් මේ ධර්මයේ ගැන අවබෝධයක් නැති දාර්ශනිකයන් ඉදිරිපත් කළ මතෝසෙ ගිහිල්ලා මේ ශාසනයේ තියෙන ප්‍රතිපත්ති මාර්ගය ගැන හරි අවබෝධයක් නැතුව මේක නිකම් ඉඳීමක් හැටියට තේරුම් කරනවා. නමුත් මේ විදිහට හිත යන හැටි ඔහේ යන්න දීලා බලාගෙන හිටියොත් මේක වැඩේ කෙරෙන්නේ නැහැ. අන්න අර වේල්ල බැඳීම පිළිබඳ කතාන්තරය හිතා ගන්න තියෙන්නේ. ඉතින් මේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේක හකුළුලා දක්වනවා නම් ශීල සමාධි ප්‍රඥා. ශීල සමාධි ප්‍රඥා කියලා කියන ත්‍රිවිධ ශික්ෂාවයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තිබෙන්නේ. ශීලය කියලා කියන්නේ කය වචන පිළිබඳ හික්මීම. සමාධිය කියලා කියන්නේ හිත එක්තැන් කර ගැනීම. ප්‍රඥාව කියලා කියන්නේ ඒ අර අවසාන වශයෙන් ඒ අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් විදර්ශනා වශයෙන් දැකීම. ඉතින් ඒක ගොනු කරලා තිබෙන ඊ타මත්ම පැරණි ගාථාවක් දැන් මේ පින්නතුන් නිතර ආරක්ෂා ගාථාවක් හැටියට පවා පාවිච්චි කරනවා. සබ්බ පාපසාකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපණං හේතං බුද්ධාන සාසනං. අපි ඒක සිංහල නගලා තිබෙනවා මේ පින්නතුන් ආලත්‍ය ඇති. හැම පවින් වැළකුම කුසල් වෙතටම එළඹුම සිත පිරිසිදු කැරුම සස්න මෙයමයි හැම බුදුන්ගේම. මේක සනාතන ධර්මතාවක් හැම බුදුන්ගේම. බුද්ධානුශාසනාව නෙවෙයි බුද්ධානං සාසනං. හැම බුදුවරුන්ගේම පණිවිඩය මේකයි. ඒක තුල තියෙන්නේ ශීල සමාධි ප්‍රඥා. පවින් වැලකීම කියලා කියන්නේ ශීලය. කුසලස උපසම්පදා කියලා කියන්නේ සමාධියට ඒ ධානයවලට එළඹ වාසය කරනවා කියලා කියනවා. කුසල චිත්ත ඒකාග්‍රතාව වශයෙන් සැලකුවාම අන්න කුසලයට එළඹීම කියන එක තුල තියෙන සමාධි කිය වෙනවා. ඊළඟට ප්‍රඥාවෙන් පඤ්ඤාය පරිසුද්ධති කියලා ඒ ධර්ම පාඨයක් තියෙන බුද්ධ වචනයක් තිබෙනවා. ඒ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් අවසාන වශයෙන් ප්‍රඥාවෙන් තමයි පිරිසුදුකම ලැබෙන්නේ. ඉතින් සිත පිරිසුදු කිරීම ඉහළම මට්ටමින් කෙරෙන ප්‍රඥා. ඉතින් මේ ත්‍රිවිධ ශික්ෂාව පුරන්න වීරියක් අවශ්‍යයි, ව්‍යායාමයක් අවශ්‍යයි. ඒ ව්‍යායාමය මේක නිකන් කෙරෙන්නේ නැහැ, ඉබේ කෙරෙන්නේ නැහැ. මේක නිකන් හිත දිහා බලන් හිටිපමණින් කෙරෙන්නේ නැහැ. ඒ වීරිය සීරුවෙන් කළ යුත්තක්, ක්‍රමානුකූලව කළ යුත්තක්, අනුපිළිවෙලින් කළ යුත්තක්. ඒකයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මගේ ශාසනයේ තිබෙන්නේ අර මහමෝධ මහා සමුද්‍රය ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙනවා වගේ මගේ ශාසනයේ තියෙන අනුපිළිවෙල. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. අනුපිළිවෙලින් යන ශික්ෂණයක්, අනුපිළිවෙලින් යන ක්‍රියාදාමයක්, අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක්. අන්න ඒ විදිහ මහපුදුම අන්දමේ හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයෙන් බැඳුණු පුදුම අන්දමේ ක්‍රියාවලියක් තුලිනුයි මේ විමුක්තිය ලබා ගන්න පුළුවන් වන්නේ. ඉතින් ඒක තවදුරටත් අපිට පැහැදිලි වෙනවා අර සතර සම්මප්පාදාන නමින් හඳුන්වලා තිබෙන ඒක ඊටාත්ම ගැඹුරු කාරණයක්. ඒක ඒ වගේම ප්‍රායෝගිකයි. අර බුද්ධිවාදීන්ට ඇත්ත වශයෙන්ම මේ බුද්ධියට මුල් දැන දෙන කෙනාට මේ ධර්මයේ නියම රසය වඳින්න බෑ. මේ නියම සුවඳ ලබා ගන්න බෑ. නමුත් මෙන්න මේ සම්මප්පාදාන තුලිනුයි ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් සතර සම්මප්පාදාන මේ විදිහටයි හඳුන්වලා තියෙන්නේ. අපි ඒ පාලි පාඨය කිව්වට ඒවට අපි මේ සිංහල වචනත් යොදනවා. නමුත් ඒ හිතේ තියාගන්න ඒවා සමහර විට මේවා පිළිබඳව ගැටලු ආවොත් විමසා ගන්න පුළුවන් වෙන්න අපි මේ ඉස්සෙල්ලා පාලි පාඨයත් කියනවා. මෙන්න මේ විදිහටයි තියෙන්නේ. අනුප්පන්නානම් පාපකානම් අපසුරානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නහති පදහති. ඒ පාඨයේ තේරුම කිව්වහම අනිත් ඒවා තේරුම් ගන්න පහසු වෙනවා. නූපන්නා වූ අකුසල්, නූපන් අකුසල් නූපද වීම සඳහා චන්දං ජනේති කියලා කියන්නේ කැමැත්තක් ඕනෑකමක් ඇති කර ගන්නවා. වායමති කියලා කියන්නේ වෑයමක් දරනවා. විරියං ආරභති කියලා කියන්නේ වීරියක් ආරම්භ කරනවා. චිත්තං පග්ගන්නාති කියලා කියන්නේ සිත දැඩිව පිහිටුවා ගන්නවා, අදිෂ්ඨාන කර ගන්නවා. ඊළඟට පදහති කියලා කියන්නේ අන්න උත්කෘෂ්ඨම ප්‍රයත්නයක්, දිවි නොතකා දරන විදිය උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් යෙදෙනවා. ඉතින් ඔන්න ඔය පදමාලාව යෙදෙනව හතර සම්මප්පාදහානිය පිළිබඳව. පළමුවෙනි එක එතකොට අපි කිව්වා නූපන් අකුසල් නූපද වීම සඳහා. ඒක හරියට අර සංවර කියන එකයි. ඊනාට උපන් අකුසල් නිරපා හැරීම සඳහා. උපන්නාන පාපකණං අකුසලං ධම්මානං පහනාය. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීම සඳහා ඒ විදිහටම අර කියාපු ඡන්ද ආදියක් යෙදෙන්න ඕන. ඊළඟට අපි කිව්වේ අර භාවනා පැත්තට ගැලන එක තමයි. අනුප්පන්නාන කුසලාන ධම්මාන උපාදාය ඡන්දං ජනේති. උපන්නා වූ කුසල් ධර්ම ඇති කර ගැනීම සඳහා අර වගේම උත්සාහයක් දරන්න ඕන. ඊළඟට අවසාන වශයෙන් කියන්නේ උපන්නාන කුසලාන ධම්මාන ඨිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා ඡන්දං ජනේති වායමති විරියං ආරභ චිත්තං පග්ගන්නාති පදහති. දැන් බැම්ම තහවුරු කරන එකත් පහසු වැඩක් නෙවෙයිනේ. ඒක වෙන්නේ නැති වචන රාශියක් එතන තියෙන්නේ. උපන්නා වූ කුසල් ධර්මයන් තිතිය ඒවා ස්ථාවර කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා අසම්මෝසාය ගිලිහී යනදීම සඳහා අසම්මෝසාය භීයෝ භාවාය ඒවා වැඩි කර ගැනීම සඳහා වැඩි දියුණු කර ගැනීම සඳහා වේපුල්ලාය එහි විපුලත්වයට මහත්වයට පැමිණීම සඳහා භාවනාය වැඩිවීම සඳහා පාරිපූර්යා සම්පූර්ණත්වයට පැමිණවීම සඳහා අර වගේම ඡන්දයක් වෑයමක් වීරියක් ඒ වගේ උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් දරන්න ඕන කියන එකයි. එතකොට ඔය කියවුනා මේ සතර සම්මප්පාදහානේ කොයිතරම් පුදුම අන්දමින් බුදු පියාණන් වහන්සේ දක්වල තිබෙනවද මේ සිතේ ස්වභාවය අනුව අර කියාපු ගඟක් වගේ ගලාගෙන යන සිතක්. ඒක බොහොම සීරුවෙන් කළ යුත්තක් මේක මේ වේල්ල බැඳීම කියන එක. ඒ වගේම තමයි මේ විමුක්තිය බලාපොරොත්තු වෙන පුද්ගලයා අර හතරාකාර වීරිය අවස්ථාවනුකූලව යදන්ට ඕන. ඉතින් අන්න ඒක තුලින් ඊළඟට එකක් තවත් ඈතට යනවා. දැන් අපි තව කල්පනා කරලා බලනවා නම් මේ අර වචන රාශියක් බුදුරජාණන් වහන්සේ මොකටද මේ යෙදුවේ වීරිය පිළිබඳව. එතනක් තියෙන මහ පුදුම ආරෝහණ ක්‍රමයට බුදු පියාණන් වහන්සේ මේ අපේ සිත යමකට යොමු වෙලා ඒක උත්කෘෂ්ඨ වීරිය දක්වා යන චිත්ත પરම්පරාව වචන කීපයකින් හඳුන්වලා දක්වලා තිබෙනවා. චන්දං ජනේති කියලා කියන්නේ ඕනකමක් ඇති කරගන්නවා. පළමුවෙන්ම ඕනකමක් ඇති වෙන්න ඕන. කැමැත්තක් ඇති වෙන්න ඕන. ඒකයි ආරම්භය. ඒකයි යොමු වීම. ඊළඟට චන්දං ජනේති ඊළඟට වෑයමක් කරනවා. වෑයම කියන වචනය තුල තිබෙනවා එක්තරා කරන්න පුළුවන්ද කියලා බැලීමක්, උත්සාහයක්, මූලික උත්සාහයක්, ප්‍රයත්නයක්. ඊළඟට විරියන් ආරම්භති. ඔන්න හරියට හරි ආකාරයටම වීරය වැඩේට බහිනවා. වැඩේ ආරම්භ කරනවා. එහෙම කරගෙන යන අතරේ ඊළඟට බාධක එනවා. ඒ අවස්ථාවේදී තමයි චිත්තම්පක් ගන්නා කියන වචනේ කියන ආකාරයට සිත දැඩි කරලා පිහිටුවා ගන්න ඕන. අදිෂ්ඨාන ශක්තිය ඉදිරිපත් කර ගන්න ඕන. එහෙම අදිෂ්ඨාන ශක්තිය ඉදිරිපත් කරගෙන ඔන්න ඊළඟට කරන්න බැරි හැටියට පෙනුණු ඒ වැඩේ තමන්ගේ ජීවිතය පරදුවට තබලා මේක අවශ්‍යයෙන්ම කළ යුත්තක් කියලා තේරුම් අරගෙන උත්කෘෂ්ඨ ප්‍රයත්නයකින් තමයි කාර්ය සාධනය කරගන්නේ. ඒකටයි පදහති කියලා වචනේ. මේ වීරිය පිළිබඳ යොදන පද මාලාවෙන් උත්කෘෂ්ඨම වචනය තමයි ප්‍රධාන වීරිය කියලා. ප්‍රධාන කියන වචනය. ඒක අර අපි සාමාන්‍ය සිංහල භාෂාවේ ප්‍රධාන කියන අර්ථය නෙවෙයි. පාලි භාෂාවේ ප්‍රධාන කියලා යොදනවා මේ උත්කෘෂ්ඨ වීරිය කියන අර්ථයෙන්. ඔන්න එතකොට ඒ ඡන්දාදී ඒ කාරණය පිළිබඳවත් මේ පින්නතුන්ට කෙටියෙන් සඳහන් කළා. ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වන ඒ බෝධිපාක්ෂික ධර්ම අතර සැතැම් විට මේ පින්නතුන් සමහරුන් අහලත් ඇති වීරය පිළිබඳව ඒ හතරාකාර සම්මප්පාදහානිය වගේම වැදගත් කාරණයක් තිබෙන ප්‍රතිපදාව පිළිබඳ උනන්දු අයට එතන ඉද්ධිපාද හතරක් ගැන කියවෙනවා. ඉද්ධිපාද ඉද්ධි කියන එක අපි ඉර්ධිය කියලා කියනකොට අපි අකපාරම හිතන්නේ කවුරු හරි අහසින් යන එක. නමුත් පින්නතුනි ඉර්ධිය කියලා කියන්නේ ඉෂ්ට කර ගැනීම, සමෘද්ධ කර ගැනීම, සාර්ථක කර ගැනීම කියන අර්ථවත් වචනයක්. ඒ එදිනදා ජීවිතයේ පවා යමක් පිළිබඳ සමෘද්ධියක් ඇති කර ගැනීමට අවශ්‍ය වෙන දේවල් තමයි ඉද්ධිපාද කියලා තියෙන්නේ. පාද කියලා එතන යොදන්නේ සමෘද්ධි කර ගැනීමට උපකාර වෙන කාරණා. ඒ විදිහේ කාරණා හතරක් බුදු පියාණන් වහන්සේ මතු කළ දක්වනවා මෙන්න මේ විදිහට ඡන්ද විරිය චිත්ත වීමංසා කියලා. ඒවා අත වශයෙන් මෙතන කියවුණ යම් යම් ආකාරයකට. දැන් ඡන්දං ජනේති වායමති ආදී වචන වලින් ඒ වයින් කියවෙච්ච කාරණේ ඒ වීරියේම සාරය තමයි මෙතනින් මේ ඉද්ධිපාද හැටියට දැක්වෙන්නේ. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ දක්වන ආකාරයට අර කියාපු විදිහට මේ සතරාකාර සම්මප්පාදහණයේ දෙන පින්වතාට ඒ යෝගාවචරයට තමගේ චරිතානුකූලව එහෙම නැත්නම් යම් කිසි දෙයක සමන් කරන ප්‍රයත්නයේ පිළිබඳ සාර්ථකත්වයේ රහස තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. ඒ පුද්ගලයාගේ චරිතානුකූලව තමන් දරන වීරියේ සාර්ථකත්වය පිළිබඳ කාරණය වෙනස් වෙන්න පුළුවන්. ඇතම් කෙනෙක් ඡන්දය ඉදිරිපත් කරගෙන තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නවා. ඡන්ද කියලා කියන්නේ ඕනෑකම, කැමැත්ත. ඒ විදිය කට්ටිය තමයි අර ලෝකයේ අහන්න ලැබෙන්නේ මම හිතුවොත් මම මොහකට හරි මට ඕනෑකමක් ඇති වුණොත් මම ඒක කළා මිසක් ආපහු බලන්නේ නැහැ කියලා. අන්න ඒ චරිත. ඊළඟට ඡන්ද විරිය කියලා වීරිය චරිත. ඒ අර කියපු ඡන්දං ජනේති වායමති ආදී ඒ උත්සාහය තුලින්මයි මේ තමා තුළ සාර්ථකත්වයේ පිළිබඳව ඇති රහස තේරුම් ගන්නෙ. දෙවෙනි එක වීරිය. ඇතම් කෙනෙක් කියනවා මම යමකට වීරිය දැරුවොත් ඒක කළාමයි නවත්තන්නේ. ආයි පසු බහින්නේ නැහැ. ඊළඟට තවත් කෙනෙක් ඉන්නවා අන්න චිත්ත කියන ඉද්ධිපාදයේ. මම යමකට පිළිබඳ අදිෂ්ඨාන කරගත්තොත් ඒ අදිෂ්ඨානය අනුවම පවතිනවා ඒක කොහොම හරි ඉෂ්ට කරගන්නවා අන්න චිත්ත කියන ඉද්ධිපාදේ ඒ තැනත්තාට විමංසා කියලා කියන්නේ විමසුම් නුවණ ඒක කෙලින්ම අර අතන කියවුනේ නැහැ නමුත් ඒ තුලින් හිතා ගන්න පුළුවන් ප්‍රඥාවයි විමංසා කියන ඉද්ධිපාදයේ මුල් කරගන්නේ ප්‍රඥා චරිතය ඒ කියන්නේ විමසුම් නුවණ මේක කොහොමද කියලා කරලා බලන්න ඕන මේක මට ටිකක් කුතුහලයක් තියෙනවා මේක කියන එක ඇත්තද කියලා අන්න එහෙම ඉදිරිපත් කරගෙනත් මේ මේ වීරයේ දෙන අය ඉන්නවා ඉතින් මේ කාරණේ අපි මේ ධර්ම වලින් කියාපු එක මේ බොහෝ දේවිට මේ ඒ විදිහේ දේවල් වලට ඒ තරම් රුචියක් නොදක්වන සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න උපකාර වෙන උපමාවක් අපිට දක්වන්න පුළුවන්. අපි හිතමු යම්කිසි ගල් කුලක් තිබෙනවා අපිට අපේ කටයුතු වලට කරදරයක් හැටියට තිබෙන එකක්. ඒක එහාට පෙරලන්න හිතෙනවා. ඉස්සෙල්ලාම ඒක ඕනෑකම ඇති වෙනවා, කැමැත්ත ඇති වෙනවා. ඕනෑකම ඇති වුණු පමණින් ගල හෙල්ලෙන්නේ නැති නිසා ඊළඟට මොකද කරන්නේ? යම්කිසි වෑයමක් දරනවා. මේක මට පුළුවන්ද මේක උස්සන්න එහාට පෙරලන්න කියලා පොඩි ව්‍යායාමයක් දරනවා. ව්‍යායාමය කියන එක ඇත්ත වශයෙන්ම අර තමන්ගේ ශක්තිය උරදා බැලීමක්. මේක මොකක් හරි මේක යටට දාලා යකඩ ඉන්නක් එහෙම දාලා බලන උස්සන්න පුළුවන්ද කියලා. අන්න වායමති. ඉතින් චන්දං ජනේති වායමති. ඊළඟට විරියං ආරභති. එහෙම පුළුවන් කියලා තේරුම් ගත්තට පස්සේ ඔන්න වීරියක් අරමනවා. හෙමින් අරක උස්සන්න පටන් ගන්නවා. ඒක ඉස්සලා එහා පැත්තට යන්න කිට්ටු වෙනකොට ඔන්න තේරෙනවා මේක ලේසි වැඩක් නෙවෙයි. සමහර විට මේ පැත්තට ඇදගෙන වැටෙන්නත් පුළුවන්. හිත සමහර විට දුර්වල වෙන්නත් බලනවා. අන්නේ වෙලාවේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මම මැරුණත් මේක මේ පටන් ගත්ත වැඩේ අතාරින්නේ නැහැ කියලා එහා පැත්තෙනම් පෙරලා දානවා. ඒකට තමයි අර පදහති කියන වචනේ යොදලා තින්නේ ප්‍රධාන වීරිය. ඉතින් ඒ ළඟට මෙන්න මේ කියන මේ විදිහේ ප්‍රයත්නයේ යෙදීම තුලින්ම කෙනෙක් කුට ප්‍රඥා ශක්තිය ඉබේටම ඇති වෙනවා. ඒ අත්දැකීම් තුලින් විමසුම් නොවන ඇති වෙනවා. මේ විදිහටයි දැන් අපි කියන්නේ කෙනෙක් පළපුරුදු කෙනෙක් කියලා කියන්නේ මේ විදිහ වැඩක් පිළිබඳව හරි ලබාගත්තු අත්දැකීම් සම්භාරයෙන් ඇති කරගත්තු ප්‍රඥා විමසුම් නොවන. ඉතින් ඔන්නඔක තුලින් අපිට තේරෙනවා අර ඉද්ධිපාදවල වටිනාකම. මේවා සාමාන්‍ය මේ ධර්මයේ හැංගිලා තියෙන දේවල් වගේ මේ කාලේ. නමුත් අපි ඒව මතු කරලා ගත්තොත් අන්න විශේෂයෙන්ම ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයේ අත්දකින්න බලාපොරොත්තු වෙන පින්වතුන්ට මේක ඉතාමත්ම වැදගත්. ඇතැම් විට අර බුද්ධිවාදීන්ට මේවා ඒ තරම් රුචි නොවෙන්න පුළුවන්. දැන් මේ යන එක්තරා රැල්ලක් යනවා මේ පින්වතුන් තේරුම් ගන්න ඕනේ එක මේ බුද්ධිවාදී ආකල්පයට අනුව ඒ අය මේ ක්ෂණික සත්‍ය අවබෝධය බලාපොරොත්තු වෙනවා. මේ ඇතැම් දේශනා තිබෙනවා අර බුදු පියාණන් වහන්සේ ඒ මහා බාරිමී පිරුණු ඒ බාහ්‍ය දාරුචීරි ආදීන්ට දේශනා කරනවත් එක්කම ඒ ක්ෂණයෙන්ම වාගේ රහත් වුණු දේශනා තිබෙනවා. අන්නේ දේශනා 23වර අධ්‍යයනය කළ සැතැම් විද්වතුන් ඒවයින් ඇතුළත කිසි වෙනසක් නුනත් තමන් හිතා ගන්නවා තමන් අර ප්‍රඥාවන්ත ඒ විශේෂ ගණයට අයිති අය කියලා. ශ්‍රද්ධාව ශීල ආදී මූලික ගුණධර්ම පිළිබඳව ඒවා අවතක්සේරුවට ලක් කරනවා. ඒවා පිළිබඳව උනන්දුව නොදක්වා ක්ෂණික සත්‍ය අවබෝධය බලාපොරොත්තු වෙනවා ධර්මයේ ඇසීම් පමණකින්. ඒකෙන් පිටිම මිත්‍යාවක්. මොකද බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා විමුක්තායතන වශයෙන් මේ නිවන් ලබා ගැනීමට උපකාර වෙන කාරණා පහක් එකක් නොවේ. කෙනෙකුට මේ මාර්ගඵල අවබෝධය ලබන්න පුළුවන් දහම් අසන විට, දහම් දේශන විට, ධර්මය සත්‍යයනා කරන විට, ධර්මය ගැන මෙනෙහි කරන විට, අවසාන වශයෙන් දක්වන්නේ යම්කිසි සමාධි නිමිත්ත ක්‍රමානුකූලව වඩනකොට. ඉතින් ඒ පහෙන් ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ ඇසීම් පමණකින්ම ඔක්කොම ඉටු කරගන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන් වන්නේ අන්න අර විශේෂ පුද්ගලයින්ට. ඒකයි තාම කලාතුරකින් මේ විදිහ විශේෂම මේ යුගයේ ඒවා ඉතාමත්ම දුර්ලභයි කියලා හිතා ගන්න පුළුවන්. මහා පුණ්‍යවන්තයින් හිටිය ඒ වගේම පුණ්‍යවන්තීන්ට අත දෙන්න පුළුවන් ඒ අනිත් අයගේ චිත්ත ශක්තිය පේන බුදු පියාණන් වහන්සේ වැනි අභිඥාලාභීන් සිටිය යුගයක තමයි කෙටි දේශනාවකින් ඒක එක් ක්ෂණයෙන්ම අරහත් භාවය කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ පමණට කෙනෙක් හිතා ගන්න නරකයි. Tamanට කොයිතරම් දිග උපාධි මාලාවක් තිබුණත් තමනුත් ඒ වගේ ඒ දුර්ලභ ගණයට අයිති කියලා. ඇත්ත වශයෙන් ධර්මයේ දැක්වෙනවා තවත් ඒ වගේම විග්‍රහයක් තමයි පුද්ගලින්ගේ ආභෝධ ශක්තිය අනුව ප්‍රතිපදාව අනුව එක්තරා විග්‍රහයක් බුදු පියාණන් වහන්සේ දක්වන හතර ආකාර විග්‍රහයක්. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා, සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා කියලා පුද්ගලින් හතර කොටසකට බෙදලා දක්වනවා මුළු ලෝකයේම ඉන්න පුද්ගලින්. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා කියලා කියන්නේ අපි සිංහලෙන් ගත්තොත් ඒ කියන්න පුළුවන් ප්‍රතිපදාව කියලා මෙතන ගන්නෙ අර කියාපු වීරිය උත්සාහය ආදී ඇතුළත් මේ ක්‍රියාමාර්ගයයි. එතකොට ප්‍රතිපදාව දුකසේ අවබෝධය හෙමින් ඒ පළවෙනි ගණය. ඊළඟට ප්‍රතිපදාව දුකසේ අවබෝධය සැනින් බොහොම ඉක්මනින්. ඊළඟට තුන්වෙනි ගණය ප්‍රතිපදාව සුවසේ අවබෝධය හෙමින්. හතර ප්‍රතිපදාව සුවසේ අවබෝධය සැනින්. අන්න හතරවෙනි ගණය තමයි අර කිප්පාභිඤ්ඤා කියලා කියන ඒ ඉතාමත්ම උත්‍ෘෂ්ඨ විදියේ පාරමී ශක්තිය ඇති බාහ්‍ය දාරුචීරිය වැනි අයට තමයි යන්නේ ඒ හතරවෙනි ගණය. එතකොට ඒ ශක්තිය මේ හැමෝටම නැහැ. අර විදිහේ තමම තේරුම් ගන්න ඕන. අර විදිහේ ඒ ධර්මයේ ශ්‍රී පිටකයේ සඳහන් වෙනවා ඒ ක්ෂණයෙන්ම සූත්‍ර දේශනාවක් අහලා රහත් වුණු ඒ රහත් වීමට හේතු වුණු සූත්‍ර. මේ ඇතම් විද්වතුන් ඒවා බොහොම මහත් අභිරුචියකින් බොහොම ලොකු ඕනෑකමකින් ඒවා අධ්‍යයනය කරනවා. නමුත් ඒවා ප්‍රතිපත්තියට නගන්නේ. දැන් තියෙන බොහෝ විට තියෙන ආකල්පය තමයි මේ ධර්මය අධ්‍යයනය කිරීමෙන් මේවා ලබාගත හැකි කියන එක. එහෙන් පිටිම වැරදි. ඒ ශ්‍රද්ධා ශීලාදී ගුණ ධර්ම නැත්නම් ශ්‍රද්ධාව කොටින්ම නැත්නම් ශ්‍රද්ධාව බීජයක හැටියට දක්වලා තියෙන මේ ශාසනික ගුණ ධර්මවල ශ්‍රද්ධාව නැත් හදවතකට එක වියලි හදවතක් එතන ගුණ ධර්ම පැලවෙන්නේ නැහැ. ඒකෝට ශ්‍රද්ධාව නැතුව අර සැක කරමින් මේක විවේචනයට විචාරයට භාජනය කරමින් බුද්ධිවාදී ආකල්පයකින් ධර්මය අධ්‍යයනය කරනවා නම් කීවරක් අධ්‍යයනය කරත් මාර්ගඵලයක් නම් ලැබෙන්නේ නැහැ, ලැබුණා කියලා හිතා ගැනීම මිසක්. ඉතින් අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕන ඒ අපි බලාපොරොත්තු වුණාට මොකද ඒ තරම් ලේසි නෑ වැඩි. එහෙම ලේසි නම් බුදු කෙනෙක් අවශ්‍ය නෑ මේ වැඩේට. බුදු කෙනෙක් පහළ වුණේ වෙන කිසිම ශාස්ත්‍රවරයෙකුට අර තරම් අර දුෂ්කර ඒ ප්‍රතිපත්ති රැකලත් ලබා ගන්න බැරි වුණු යම් කිසි විශේෂ කාරණයක් ඉදිරිපත් කිරීමටයි. ඒක පිළිබඳ මූලික සිද්ධාන්තය තමයි මධ්‍යම ප්‍රතිපදාව, මැදුම් පිළිවෙත. ඒ මැදුම් පිළිවෙත තුල තියෙන අන්න අර කියාපු බුදු පියාණන් වහන්සේ අර හතර ආකාර වීරියක් දැක්වීමෙන් කළ මේක සීරුවෙන් දැරිය යුතු ප්‍රයත්නයක් නිසා. කලබල වෙලත් බෑ. මේකට අර විදියට හිත යන හැටියට යන්න දීලා බලාගෙන හිටීම අන්න කාමසුකල්ලිකාණ යෝගයේ ඒ විදිය අන්තයක්. ඒ කියන්නේ ඔහෙ යන්න අරිනවා. ඒ විදියට ගල්ලත් බෑ. ඊළඟට දඟලලත් බෑ. ඉතින් මේකට තව කිට්ටු කරගන්න පුළුවන් වටිනා සූත්‍රයක් බුදු පියාණන් මහසේ දේශනා කළ තිබෙනවා. ඒක ඕග්ගතරණ සූත්‍රේ නමින් හැඳින්වෙනවා. ඒක ඊටාත්ම මේ පින්නතුන්ට අන්න ඒ උපමාව ඊටාත්ම ප්‍රයෝජනවත් වේවි මේ මූල ධර්මයේ වටහා ගැනීමට. එක්තරා අවස්ථාවක දේවතාවෙක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා නිදුකාණෙනි, දේවතාවුන් බුදු පියාණන් වහන්සේට අමතන වචනය සිංහලට නගන්නේ නිදුකාණෙනි කියලා. නිදුකාණෙනි ඔබ කෙසේද මේ සැඬවතුරෙන් එතෙර වුණි කියලා. එතන සැඬවතුරෙන් නමින් හැඳින්වුවේ ධර්මානුකූල අර්ථය ගත්තොත් කාම භව දිට්ඨි අවිජ්ජා කියන ධර්ම හතරයි. කාමෝගිය කියන එක මේ පින්තුන අහලා තියෙනවනේ. කාමයෝගිය කියලා කියන්නේ කාම සැඬවතුර ලෝකේ පුරා ගලාගෙන යන එක. කාම සැඬවතුර ගලාගෙන යනවා මේ ජීවිතය කියලා තියෙන්නේ ওই සැඬවතුරු හතර පිළිබඳ කාරණයක්. කාම භව දිට්ඨි අවිජ්ජා මේ ඔක්කොම සැඬවතුරු වගේ. එතකොට මේ පැවැත්ම තුල පැවැත්ම කියන එක අර විදිහටම අර ගති ස්වરૂපී දෙයක්. මහා ගලා යන සැඬවතුරක් මෙතන බුදු පියාණන් වහන්සේ මේ දක්වන්නේ. එතකොට ඒ සැඬවතුරෙන් එතෙර වෙන්නේ කොහොමද? මේක ලේසි පාසු වැඩක් නෙවෙයි. කාමෝග භවෝග අවිජ්ජෝග දිට්ඨියෝග කියලා කියන ඕග කියලා කියන්නේ සැඬවතුරු හතරක් තිබෙනවා. මේකෙන් එතෙරුණේ කොහොමද කියලා මේ දේවතාව අහන්නේ. බුදු පියාණන් වහන්සේ දෙන පිළිතුර අපපතිත්තං අනායූහං. මම මේ රැඳී සිටින්නෙත් නැතුව දඟලන්නේත් නැතුවයි මේ සැඬවතුරෙන් එතෙර වුණේ. අනේ රැඳී සිටීම කියලා කිව්වේ කාමසුඛල්ලිකාණී යෝගිය. මොකද ඊළාට දඟලීම කියලා කිව්වේ අත්තිගලමථාණ යෝගිය. ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන් මේ පින්නතුන්ට. එතකොට ඊළඟට දේවතාවත් අහනවා මොකද ඒ කොහොමද එහෙම කළේ කියලා තව විස්තර අහනවා. ඒකට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඇවැත්නි, ඇවැත්නි කියන්නේ යාළුවා කියන අදහස වගේ. ඇවැත්නි මම යම් විටක නැවතී හිටියනම් මම ගිලා බැස්සා. යම් විටක දඟලුවා නම් ගසාගෙන ගියා සැඬවතුරට. ඔන්න ඔය අන්ත දෙකයි. ඒ අන්ත දෙකෙන් ඉවත් වෙලයි මේ ධර්ම මාර්ගයේ යා යුත්තේ. එතනයි මැදුම් පිළිවෙත තිබෙන්නේ. එතනයි මධ්‍යම ප්‍රතිපදාව තිබෙන්නේ. ඒ නිසා වීරය ඔක්කොම ඇතෑරලා මේ හිත යන හැටියට බලාගෙන ඉඳලා මේක ඉබේ කරන දෙයක් නෙවෙයි. හිතුපමණින් ඒ විදිහේ ආකල්පයකට නැඹුරු වෙන්නේ මොකද? දැන් මේ කාලේ සමාජ පරිසරයේ මේ පින්නතුන් දන්නවා විද්‍යාව තාක්ෂණයේ දියුණු වීම නිසා තම තමන්ගේ දිනදා ජීවිතය ගෙදර දොරවල් වල පින්නතුන් කටයුතු කරගන්නේ, අනිත් කාර්යාලීය කටයුතු කරගන්නේ බොහොම ක්ෂණින්. හැම එකම ක්ෂණිකයි. ක්ෂණිකව කරගැනීමේ පහසුකම් සැලසෙනවා මේ විද්‍යාවේ තාක්ෂණයත් අතර. ඒ ක්ෂණික භාවය මේ ධර්මයේනුත් ධර්මාභෝධය පිළිබඳවත් ලබා ගන්නයි දැන් බොහොම දෙනා කල්පනා කරන්නේ. ඒක මිරිඟුවක්. ඒක වැරදි අදහසක්. මොකද ඒ අතීතයේ තිබුණ ඒ පරිසරය ඇත්ත වශයෙන් මේ ආධ්‍යාත්මික දියුණුවට රුකුල් දෙන පරිසරයක් අතීතයේ තිබුණේ. නමුත් දැන් තියෙන පරිසරය කොහොමද කියන එක මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. එදිනදා ජීවිතය ගත කරන ආකාරයෙන් කොයිතරම් සංකීර්ණ වෙලාද මේ භෞතික දියුණුව නිසා පැත්තකින් මහා ලුකුවට දිනුවක් වගේ පේනවා. නමුත් මිනිස්සයා එන්න එන්නම තිරිසන් තත්වයට මහා භයානක අන්දමින් අන්ත පරිහානියටපත් වෙලා යක්ෂ තිරිසන් പ്രേත තත්වයට මේ සිත්පත් වෙලා තිබෙනවා. ඒ විදිහ අවදියක ඒ වගේම ඒකට නිසි පරිසරයක් විවේක පරිසරයක් හොයා ගැනීම දුෂ්කර වුණු මහා ගාලගොටි සහිත නගරයක් ගමක් පමණක් නෙවෙයි කැලයක් පවා ඒ බොහොම අමාරුයි ඇත්ත වශයෙන්ම විවේක තැනක් හොයා ගන්න. ඒ විදිහ යුගයක වැඩියත් වැඩිමනත් උත්සාහයක් දැරලා සියලු දහස් ගුණයක් වීරිය වැඩි කරලා කළගත යුතු දෙයක් නිකන් ඉඳලා කෙරෙනවද කියන එක තමන් තමන්ම හිතලා බලන්න ඕන. අන්න ඒක අනුව අපි හිතා ගන්න ඕන. එතකොට මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ මැදුම් පිළිවෙත යගේ ඒක තව ටිකක් ගැඹුරින් තේරුම් කරනවා නම් මේ පින්නතුන්ට කියන්න පුළුවන්. දැන් අපි කියවනේ අර දැඟලීම පිළිබඳ අන්තය ඒක තේරුම් ගන්න අපට උපකාර වෙනවා. නිගණ්ඨයින් ගෙන ගිය ප්‍රතිපත්තියත් අපේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා පිළිබඳව අනුදැන වදාළ ප්‍රතිපත්තියත් අතර එක කෙටියෙන් දැක්වීමට මේ අවස්ථානුකූලව අපි මතු කරගනිමු. දැන් මේ පින්නතුන් සමහර විට අහලා ඇති සංඝයා වහන්සේලාට අයිති දෙයක් තමයි තමන්ට ලැබෙන සිව්පසය. සිව්පසය කියලා කියන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිනාන අප්‍රත්‍ය කියන ජීවිතයක් පවත්වා ගැනීමට අවශ්‍ය දේවල් ඒවා පිළිබඳව කල ඒවා පාවිච්චි කිරීමේදී ගත යුතු ප්‍රතිපත්තිය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ප්‍රත්‍යවේක්ෂා කරන්නේ කියලා. මේ ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන එක කෙටියෙන් හඳුන්වලා තියෙන්නේ ඥාන සංවරය හැටියට, ඥාණයෙන් කරන සංවරය. අපි ඉස්සෙල්ල ගනිමු නිගණ්ඨයන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද. නිගණ්ඨයන් දැක්කා මේ ආහාරය වස්ත්‍ය කියන ඒවා ලෝකයා කාමයට ඇදගන්න දේවල්. ඒක නගරයකට ගියත් පේනවනේ. ඒවා පිළිබඳව විලාසිතාවන් නොයෙකුත් නිව නිසා ලෝකයා කාමයට ඇදගන්න. ඒක නිසා නිගණ්ඨයන් ගත්තු අන්තගාමී ප්‍රතිපත්තිය මොකක්ද? වස්ත්‍රයත් ඉවත් කළා. ආහාරය පිළිබඳවත් මේ පින්නතුන අහලා ඇති සමහර විට සුචි ආහාරයට ගත්තු අයත් හිටියා ඒ කාලේ ආජීවිකෙන් මේ විදිහේ. ඉතින් අන්න ඒ විදිහට අන්න විකෘත තත්වයකට පත් කරගත්ත අරු ප්‍රයත්නය දැඟලුවා. නමුත් බුදු පියාණන් වහන්සේ වෙනුවට පෙන්වුවේ මේ සිව්පසය ඇතුවත් බැරි නැතුවත් බැරි වගේ දේවල්. මේ භවයේ යන මොකද අන්න අර ගලාගෙන යන දැන් මේ පින්නතුන් දන්නවා සැඬ වතුරු ගලාගෙන යන තැනක. දැන් මම මෙතන ඉඳලා එහා ගොඩට යනවා කියලා හරියට ඉරක් ඇඳ වගේ එතෙන්ට යන්න බෑනේ. වතුරට බැස්සට පස්සේ වතුරටත් වතුරේ ගලාන වතුරටත් ටිකක් ඉඩ දීගෙනයි එහා පැත්තේ යන්න වෙන්නේ. දියවැලකට අහුණා කියලා හිතමු මේ පින්නතුන් පීනන අතරේ දැඟලුවොත් මොකද වෙන්නේ? ඒත් බෑ. නිකම්ම හිටියොත් ඒත් බෑ. සීරුවෙන් ඥානවන්තව ක්‍රමක්‍රමයෙන් ඕන එකෙන් බෙදෙන්න. බෙරෙන්න. අන්න ඒ විදිය ප්‍රතිපදාදාව තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. එතකොට වස්ත්‍රය ඉවත් කළවත් ආහාරය අර විදිය විකෘත අසුචි ආහාර වලට බැහැලවත් එහෙම නෙවෙයි කරන්න තියෙන්නේ. මේක ඥාන සංවර වශයෙන් ප්‍රඥාව මේක භාවනාවට නඟලා පහවිතා කරන පාවිච්චි කරන ආකාරයයි බුදු පියාණන් වහන්සේ අනුදැනවදාලේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයෙන්. අපි කෙටියෙන් සඳහන් කරොත් එකක් දෙයක් විතර කරගෙන ආහාර පිළිබඳව මෙන්න මෙහෙම කියනවා. සංඝයා වහන්සේලා විසින් ආහාරය වළඳන්න කලින් මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ඒක ඇත්ත වශයෙන් භාවනාවක් වගේ. මේ ආහාරය මම ගන්නේ අර ගියන් වගේ පොරබදන්ගේ විනෝදය සඳහා, ඒ විදිහේ ශාරීරිය ගොඩ නගා ගැනීම, මස් පිඬු ගොඩ නගා ගැනීම, ඒ විදිහේ දේවල් සඳහා නෙවෙයි. හුදෙක් මේ බ්‍රහ්මචර්ය වාසය, එහෙම නැත්නම් මේ නිවන් දැකීම, නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහායි කියලා ඒ පරමාර්ථය පළමුවෙන් සලකනවා. ඊළඟට දෙවනුව තවත් දේ භාවනා එකටම අදාළ එකක් තමයි අර මේ ආහාරයත් මේ ශරීරයත් පිළිබඳ යම් කිසි භාවනාමය එක භාවනාවට නඟනවා. ධාතු වශයෙන් උත් ධාතු කර්මස්ථාන කියලා භාවනාවක් තිබෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලින් හැදිච්ච එකක් මේ ආහාරය. ඊළඟට මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු වලින් හැදුණු මේ ආහාර ප්‍රමාණය පිරිසිදු හැටියට තිබිලා මගේ මේ කිලිටි මේ කුණු ශරීරය ඇතුළට වැදුනට පස්සේ මේක කිලිටි තත්ත්වයට අසුභ තත්ත්වයට එහෙම නැත්නම් අප්‍රිය තත්ත්වයට පත් වෙනවා, පිළිකුල් තත්ත්වයට පත් වෙනවා කියන එක මෙනෙහි කරනවා. අන්න එතුණින් පේනවා. එතකොට අර නිගණ්ඨයින් ඉවතලා එහෙම නැත්නම් ඒ බය වුණු ආහාරය පිළිබඳ කාරණේ බුදු පියාණන් වහන්සේ මැදුම් පිළිවෙතකින් විසඳු ආකාරය. ඒ ආහාරයම නිවනට උපකාර කරගත්තා. මේක පරමාර්ථයක් නිවන සඳහායි මේ ශරීරය පවත්වා ගන්න ඉහුදෙක් මේක මේ යැපීම පිණිස වෙන දේවල් අර සාමාන්‍ය ලෝකයා භවයේ රැඳී සිටීමට තැද්දරන ලෝකයා ආහාරය පිළිබඳව කරන ඒ විලාසිතාවන් ඒවා පැත්තට නොවේ, ඒවා අතිධාවනයන් නොවේ. මෙතන කියන්නේ හුදෙක් ඒක අර යම් කිසි ඒ පිළිබඳ පාලනයක් කරනවා මධ්‍යස්ථ මට්ටමකින් ඒවා දිහා බලලා ඊළඟට ඒක භාවනාවටත් නැගෙනවා. අන්න බුදු පියාණන් වහන්සේ දැක්ව මෙදුම් මගේකිනුත් පේනවා. ඔය එකක් දුන්නාම ඇති. ඉතින් යාර අනිකුත් සිව්පස්සේ පිළිබඳම ඔය විදිහට ප්‍රත්‍යවේක්ෂා පාට තිබෙනවා. ඔන්න ඔය අතුලින් අපි තේරුම් ගන්න ඕනේ එතකොට අර මේ කාලේ කොතෙකුත් විශාල පිරිස ඇදිලා යනවා. වැඩේ ලේසි වගේ පේනවා. නමුත් ඒක තුලින් අන බරපතල මිත්‍යා දෘෂ්ටියක් පැතිරෙනවා. මේ මැදුම් පිළිවෙතට ප්‍රතිවිරුද්ධ මේ නිකම් ඉඳීම කියන එක ඊටාත්ම ඇත්ත වශයෙන් බොහොම මේ කෙනෙකුට ප්‍රිය දෙය. නිකම් ඉඳලා මේවා ඔක්කොම ලබා ගන්න පුළුවන් නම් ආයේ මොකටද වෙහෙසෙන්නේ? මොකටද සීල් රකින්නේ? මොකටද භාවනා කරන්නේ? එතන කෙනෙක් කියන භාවනාව අනවශ්‍ය දෙයක් කියලා. භාවනාව කියන එක ඒ හිතට පාලනයක් කරන්න ඕනේ නෑ. ඔහේ යන්න දීලා වළඟින්න ඕන. ඒ අය දියට වතුරට බැස්සොත් අර සැඬ වතුරකින් එතර වෙන වෙලාවේ හොඳට බලන් හිටියොත් ඔන්න ඒ අයම ඒ කියාපු දෙයට විරුද්ධව ක්‍රියා කරන බව පේනවා. එදිනදා ජීවිතයේ තම තමන්ගේ භෞතිකයේ ඕනෑ එදිනදා ජීවිතයේ ඕනෑම පාපම් පිරිමසා ගන්න අන්න අර කියාපු සම්මප්පදාන ඉදිපාද ආදී දේවල් වලට තරමක් හරි කිට්ටු විදියට ක්‍රියා කරන්න ඒ අයට සිද්ධ වෙනවා. එයින් පේනවා අපට මේ අපේ චිත්තසංතානය පිළිබඳ මහ බුදුම ධර්මතාව බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා. මේක හරියාකාර දැක්කා. මේක යථා තත්ත්වය දැක්කා. එහෙම දැකලා තමයි මේ මිනිස් සිත, එහෙම නැත්නම් මිනිස්සුන්ගේ සිත මේක පිළිබඳව ක්‍රියාත්මක වෙන්නේ හතර ආකාරයටයි. ඒ විදිහම ඒ වගේම සීරුවෙන්. ඉදි මධ්‍යස්ථ ප්‍රතිපදා බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා. ඒ නිසා අපි මතු කර ගන්න ඕනේ මේ කාරණා විශේෂයෙන්ම මේ නොයෙකුත් විදිහේ මිසදිටු පැතිරෙන යුගයක් නිසා මේක තුලින් ඇතම් කෙනෙක් විශේෂයෙන්ම මේ අර බුද්ධිවාදීන් කියලා අපි කියන්නේ ඒක අර නිග්‍රහයක් හැටියට කියනවා නෙවෙයි. නමුත් මේ විදිහ ආකල්පයක් මේ දැන් කාලේ යනවා ධර්මය පිළිබඳව අධ්‍යයනය කරලා ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් තිබෙනවා. ඒ තුලින් උගත්කම නිසා ඇතම් කෙනෙක් ඒ නිසා ඇති කරගත්තු දැපීම තුලින් මේ ශාසනය පිළිබඳ සම්පූර්ණ අයිතිය තමන්ට අයිති කියලා හිතෙනවා. නැපින්නතුන් මේ ශාසනය ත්‍රිවිධාකාරයි. පරියත්ති පටිපත්ති පටිවේද කියලා තුන් ආකාර ශාසනයක්. පරියත්තිය විතරක් තිබුණා නම් අන්න ඒ උගතුන් ගත්තු මතය හරි. නමුත් මෙතන තිබෙන ඉගෙනීමෙන් පමණක් සීමා වෙන්නේ නැහැ. ඒක ප්‍රතිපදාවට නගන්න ඕන. පටිපත්ති ඊළඟට ප්‍රතිපදාවේ කෙළවර තමයි පටිවේද විනිවිද දකින්න ඕන විදර්ශනා ප්‍රඥාවෙන් භාවනා උත්‍ෘෂ්ට වශයෙන්. ඒක නිසා තමයි අතීතයේ මේ බෞද්ධින්ගේ ආදර්ශ පාඨය වුණේ. දැන් මේ කාලේ කලාතුරකින් ඒක අහන්න ලැබෙන්නේ. සුනාත ධාරේත චරාත ධම්මේ අසව් දරව් හැසිරෙව් ධම්හි. සුනාත ධාරේත චරාත ධම්මේ අසව් දරව් හැසිරෙව් ධම්හි. ඒ කාරණය තමයි දැන් මේ ධර්ම ශ්‍රවණය පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන පාඨවලින් මේ ඒ කාරණේ තවත් පැහැදිලි වෙනවා. මේක ප්‍රායෝගික අර්ථයක් සඳහා දේශනා කළ එකක් බව. හරියාකාර ධර්මය ඇසීම පිළිබඳව මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. එහෙම නැත්නම් ධර්මය පිළිබඳ හරි අවබෝධයක් ඇති කෙනා පිළිබඳව මෙන්න මේ වචන සඳහන් වෙනවා. අසුවල් තැනැත්තා, අපි හිතමු මේ කාලේ කියනවා නම් අසුවල් උගතා, හරි අසුවල් පුද්ගලයා ශ්‍රාවකයා විසින් ධර්මය, ඒකට ඊළඟට වචන ප්‍රාශියක් යෙදෙනවා. සුතා ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. ඒ තැනත්තා ධර්මය අසලා තිබෙනවා. සුතා ධාතා දරාගෙන සිටිනවා. ඒක එක කණකින් අහලා අනිත් කණින් පිටකලා නෙවෙයි. ඊළඟට ඒක පරිගණක යන්ත්‍රවල තැන්පත් කළ ඒක පැත්ත කියලා දැම්ම නෝවේ. ත්‍රිපිටකයේම සමාහිත පරිගණක යන්ත්‍රවල තැන්පත් කළ පින්නතුන් තුල ධර්මය නැහැ. ඒක ක්‍රියාව පමණයි. ඒක ඇතුළට ගත්තේ නැහැ. අන්න අතීතයේ අර භාණක પરම්පරාදී වශයෙන් දැක්වෙන්නේ ඒ කාලේ ඒකශෘතික පුද්ගලයන් හිටිය 80 පමණින්ම ඒව දරා ගන්නවා. ඒක ඊළඟට අන්න සුතා දහතා ධර්මය දරාගත්තා. gedara maha potak kete eke nama mataka netha kiyala api me perannan kathawa patan gatte annara me dharmaya katapanam kīme sirita nathi unata passe. ඉතින් ඒකට සමා මේ කාලේ නම් ඒක අනවශ්‍ය දෙයක් හැටියට සමහර විට හාස්‍ය ජනක දෙයක් හැටියට සැලකනවා. නමුත් ප්‍රායෝගික ප්‍රයෝජනෙට ගන්න බලාපොරොත්තු වෙන කෙනා ඒ ධර්මය අර සිංහ තෙල් රන් කනඩුවක මේක ඇති කරගන්නා වගේ හිතේ ධාරණය කරගන්න ඕන. සුතා දතා ධාරණය කරගෙන නවතින්නේ වචසා පරිචිතා වාචෝද්ගත කරන්න ඕන. කට ඉඳහිල්ල මතක් කරගෙන කටපාඩම් කරගන්න ඕන. වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා ඊළඟට ඒ වගේ ගිරව් වගේ කීම පමණක් නෙවෙයි. ඒ වචන ඒ කියන දේවල් පිළිබඳව මනසින් ඒක හිතෙන් පෙරලා බලන්න ඕන, පරීක්ෂා කරන්න ඕන මනසානුපෙක්ඛිතා. එහෙම පරීක්ෂා කරලා බලලා දිට්ඨියා සොප්පටි විද්ධා. එහෙම පරීක්ෂා කරලා බලනකොට සම්‍යක් දෘෂ්ටියෙන් ඒක විනිවිද දකින්න හැකියාව ලැබෙනවා. උන්මේ වචන තුල තිබෙන්නේ අන්න ඒකට ධර්මයේ ප්‍රායෝගික දෙයක් බවයි එතනින් පෙන්වන්නේ. ධර්ම ශ්‍රවණය ප්‍රායෝගිකම් දෙමින් කරන්න ඕන. ප්‍රායෝගික පරමාර්ථය ඇතිව, ඒ ආකල්පය ඇතිව. ඒකම තවත් විදිහකට දැක්වෙනවා. ආර්ය ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකයේ ධර්මයේ කසන ආකාරය දක්වලා තියෙන්නේ මෙහෙමයි. ආර්ය ශ්‍රාවකයා මේ කුටිම මාර්ගඵල අවබෝධය ලැබෙන ආකාරයට ධර්ම ශ්‍රවණය කරන්නේ කොහොමද කියන එක දක්වලා තිබෙනවා. යම් අවස්ථාවක ආර්ය ශ්‍රාවකෙක් මෙන්න මේ විදිහට අහන්නේ. ඒ ධර්මයේ පිළිබඳව අට්ඨිකත්වා මානසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති. යම් අවස්ථාවක ආර්ය ශ්‍රාවකෙක් අට්ඨිකත්වා කියලා කියන්නේ මේ ධර්මයෙන් මට වැඩක් ඇත කියලා ඒ අදහස මුල් කරගෙන මේක විමසලා බලලා මේකෙන් මේක ගැන පොතක් ලියලා උපාධියක් ලබා ගන්න ඒ විදිහේ පරමාර්ථයකින් නෙවෙයි. මෙයින් මට වැඩක් ඇත, මගේ විමුක්තියට මෙයින් ප්‍රයෝජනයක් ඇත කියන අදහසිනු ධර්මය අහන්නේ අට්ඨිකත්වා. ඊළඟ මානසිකත්වා ඒ අහන එක පිළිබඳව ඒ අහන වෙලාවේ පදයක් පදයක් පාසා මෙනෙහි කරනවා. ඔය කිව්වට ඕක මමත් දන්නවා, ඕක මොකද්ද ඔය කියන්නේ කියලා ඒ විදිහට විතර්ක වලට ਵਿਚාර වලට යන්නේ නැතුව අන්න ඒක පදෙන් පදෙන් මානසිකරිස්වා මෙනෙහි කරනවා. අට්ඨිකත්වා මානසිකත්වා සබ්බ චේතසෝ සමන්නාහරිත්වා. හිතේ භාගයක් මෙතන, අනිත් භාගෙ gedera එහෙම නෙවෙයි. සබ්බ චේතසෝ සමන්නාහරිත්වා මුළු හිතම ඒකට යොමු කළා. සබ්බ චේතසෝ සමන්නාහරිත්වා අවධානය යොමු කළා, පූර්ණ අවධානය යොමු කරලා සම්පචේතසෝ සමන්නාරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. කන් නම ලහනවා, පැරණි වචනයක් ඕක, කන් නම ලහනවා. දැන් සතුන් නම් තිරිසන් සතුන් නම් ඇතැම් සතුන් කන් නමනවා අපිට පේනවා. මේ මිනිස්සෙයින් කන් නමනවද නැද්ද කියන එක තේරුම් ගන්න බෑ බාහිරව බලලා. නමුත් ඒක තමන්ට අයිති දෙයක්. කන් නම ලසනවා කියලා කියන්නේ පූර්ණ අවධානය අරහින් පිටින්ම. මේක මේ අර කියපු විදිහට සම්පූර්ණයෙන්ම තමන්ගේ අවධානය යොමු කරනවා. දැන් ඉතින් කන් වණුවට අපට නොයිකුත් විද්‍යාත්මක කන් රාශියක් ලැබිලා තියෙන නිසා අපි ඒවට අහන්නේ ඇරලා අපි ධර්මයේ දේශනා කරනකොට පැත්තකට වෙලා බුදිය ගන්නවා. ඊළාට ඒක අර ගෙදර මහ පොතක් ඇත ඒක නම මතක නැති කිව්වාගේ ඒ වචන තවත් යොදන්න පුළුවන් මේ කාලේ තියෙන යන්ත්‍ර වලට පරිගණක යන්ත්‍ර ඔය මේ කැසට් පටි ආදිය අපේ ගෙදර කැසට් පටි රාශියක් තියෙන දක්ෂම බහාමුදුරන්ගේ මේක නමුත් අසන්න වෙලාවක් නම් නැත අන්න ඒ වගේ ඉතින් ওই විදිහ ආකල්පයක් දැන් යන්නේ ඒ කෙසේ වෙතත් අර කියාපු බුද්ධිවාදී ආකල්පය තියෙනවා ඇයි අපිට පුළුවන් නම් පොත්තමක් තද කිරීමෙන් ආලෝකය ඕන වෙලාවට ඇති කරගන්න ඇයි බැරි මේ ප්‍රඥාලෝකය ඇති කරගන්න මේ පොඩි බණක් ඇහිව පමණි අන්න ඒ විදිහ තර්කයක් යනවා දැන් ඇතම් කෙනෙක් මේ වගේ මේ කාලේ තාමත්ම දියුණුවයි හඳට යන කාලේ ඒ වැනි යුගයක ඇයි බැරි අර 2500ක අතීතයේ අර කරත්තවල යන යුගයක මේවා ලබා ගත්තනම් ඇයි බැරි දැන් මේ කියලා ওই විදිහට ප්‍රශ්න කරන අය අත් වශයෙන් අපි ළඟටත් ඇවිල්ලා ප්‍රශ්න කරලා තිබෙනවා අන්න ඒ අයට මතක් කරලා දෙන්න වෙනවා ඒ කාලේ තිබුණු පරිසරයත් මේ කාලේ තිබුණු පරිසරයත් අතර විෂමතාව ඒ කාලේ ආධ්‍යාත්මික පරිසරය මහබුදුමයි හැමෝම සත්‍ය ගවේෂී අය ඒ බ්‍රාහ්මණීන් අතරත් අනිත් අයත් අත් වශයෙන්ම විමුක්තිය සඳහා විශාල උත්සාහයක් දැරුවා සමහර විට නොමගට යොමු වුණාට මොකද දැන් මේ කාලේ දුවන්නේ කොයි පැත්තටද භෞතික දියුණුව කරා හැමෝම දුවන්නේ එකට ඒ රැල්ලට අහුවෙලා මිරිඟුවක් ඔස්සේ දුවනවා ඒ දුවන පිරිස අතර තමන් ඇත්ත වශයෙන් ධර්මයට හැරුණත් මහා බාධක රාශියක් මැද්දේ මේ කටයුතු කරන්න වෙන්නේ මේ ගිහි කල්ලෙන්න පින්වතුන් අපට ඇවිල්ලා කියනවා අපි නම් කැමති භාවනා කරන්න නමුත් දරුවෝ රෑ 30 කරන්නේ ඒවා ඉතින් අපි කියන්න ඕනේ නෑ ඒ ඉන්නේ අන්න හවල් යන්ත්‍ර ඉස්සරහයි එහෙම නැත්නම් මහා ගාල ගෝටියක් මැදයි අපේ ජීවිතේ ගෙවෙන්නේ කියලා මහා කලකිරීමක් ඒ ඇතුළ තියෙනවා අන්න ඒ තුලින් අපිට හිතා ගන්න පුළුවන් මේ ඇත්ත වශයෙන් දෙගුණ තෙගුණ එහෙම නැත්නම් සිය ගුණයක් වීරිය දරලයි මේ කාලේ ඒ තත්ත්ව ලබා ගන්න පුළුවන්. උපාදි තිබුණට, උගත්කම් තිබුණට එපමණකින් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. කිප්පා විඤ්ඤා ගණයට අයිති වෙන්නේ නැහැ. තමන් හිතාගත්තට අන්න ඒ කාරණේ අපි හොඳට ධාරණය කරගන්න ඕන. ඒ විදිහට කල්පනා කරනකොට අද මේ පින්වත් පිස චාම් ජීවිතයට පුරුදු වෙමින් මේ වටිනා ශීලයක් විශාල පිරිසක් අද මේ පොහොය අටසිල් සමාදන් වුණා. තවත් ඒ උසස් සීලවල පිහිටියා. අන්න ශීලයේ වැදගත්ම ඒ පියවරට එතකොට මුල් පියවර හරියට ගන්නෙ නැතුව ඒ අවසාන ප්‍රතිඵලය විතරක් ලබා ගන්න බෑ. මේක මේ සීල සමාධි ප්‍රඥා කියන එකට සම්බන්ධ හේතුප්‍රත්‍ය සම්බන්ධතාවකින් යුක්ත දෙයක් මේක. අර සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී පිළිබඳව අපි බොහෝ අවස්ථාන මතක් කරලා දෙන ආකාරයට ඒකෙක් පියවර අතර පුදුම හේතුප්‍රත්‍ය සම්බන්ධතා ධර්මයේ තිබෙනවා. ඒකයි අර අනුපිළිවෙලක් තියෙනවා කියලා කිව්වේ. ඒ අනුපිළිවෙල කඩලා බෑ මේක වැඩි ලබා ගන්න. ඒක නිසා පටන් ගන්න ඕන හොඩියෙම්ම බින්දුවට බහින්න ඕන සීලයෙන් පටන් ගන්න ඕන ශ්‍රද්ධාවෙන් පටන් ගන්න ඕන මූලික වශයෙන් ශ්‍රද්ධාව මේ ශාසනයේ බීජයයි ශ්‍රද්ධාව නැති හදවතකට ගුණධර්ම එකතු වෙන්නේ නැහැ ශ්‍රද්ධාව ඇති කරගෙන තමයි ඊළඟට යම්කිසි ශාස්ත්‍රයක ළඟට යන්නේ සද්ධා ජාත උපසංකමති ඔය ආදි වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා ඒ ළඟට ගිහිල්ලා ඒක ධර්මය අහලා ඒක දරාගෙන ඒක හිතෙන් අර විදිහට ඒ ගැන හිතලා ඒ විදිහට තමයි මේ ක්‍රමානුකූලව ඒ ප්‍රතිපත්තියට බැහැලා ලොකු ඡන්දයක් වීරයක් ඇති කරගෙන ප්‍රතිපත්තියට බහැලා මේ පරමාර්ථ සාධනය කරගන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට මේ වගේ දවසක අපි ධර්මචක්‍රය අර බුදු පියාණන් වහන්සේ පෙරළුවාට මොකද? ඒ ධර්මචක්‍රය පෙරළුවාට මොකද? ඒ ධර්මයේ චක්‍රයේ ශක්තිය ඉක්මනින්ම මේ සමාජය තුලින් බැහැර වෙලා යන හැඩක් පේනවා. අර කියාපු විදිහේ මිත්‍යා දෘෂ්ටි පැතිරීම නිසා ඒ නිසා නුවණැති පින්වතුන් කල්පනා කරන්න ඕන. පළමු එකට මුලින් කළ යුතු දේ පස්සට දාලා බෑ. මුලින් කළ යුතු දේ එහෙම් පිටින්ම ඉවත් කළත් බෑ. ඒක නිසා ශ්‍රද්ධාව, ශීලාදී ඒ ಗುಣධර්ම මූලිකව සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ ಗುಣධර්ම උඩ තමයි ඊළඟට හිත තැම්පත් කරගන්න පුළුවන්න්නේ සමාධි වශයෙන්. සමාධිමත් හිතටයි ප්‍රඥා වශයෙන්, විදර්ශනා වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයේ තේරුම් අරගෙන අර කියාපු බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ ඇති ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී මේ සියලු සංසාර දුකින් අත් මිදෙනු පරම ශාන්ත උතුම් මහා මහ නිවන් ලබා ගන්න පුළුවන් වන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදෙන්. එතකොට මේ පින්නතුන් කල්පනා කරගන්න ඕනේ මේ කෙටි වේලාව තුළ අපි මේ කරුණ රාශියක් කෙටියෙන් සඳහන් කළා. මේ පින්නතුන්ට තව තව හිතන්න මේ පිළිබඳව හිතලා විතරක් මේ නවත්තන්නේ නැතුව මේවා ඒ ප්‍රායෝගික අගය අනුව තම තමන්ගේ ජීවිතය සකස් කර ගැනීමටයි මේ කාරණා කිව්වේ. එතකොට මේ ආශ්‍රයෙන් මෙතෙක් වේලාපයක් පමණ වේලා මේ පින්වතුන් යම් කිසි ශීලයක පිළිපදලා කය වචන හික්මවාගෙන අවධානය යොමු කරගෙන මේ විදිහට ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණයක් පිනක් කියලා කියන කුසලයක් කියලා කියන්නේ. ඒක තමන්ගේ නිවනට උපකාර වෙන දෙයක්. ඒ ධර්ම ශ්‍රවණය ආනිසංස සම්පන්නයි. උපනිශ්‍රය සම්පatti පවා ලබා දෙනවා. ඒ ධර්ම ශ්‍රවණයේ ආනිසංසයෙන් අපි අර ආනිසංස කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මෙලෝ වශයෙන් බලනවා නම් සම්දිට්ඨික අකාලික වශයෙන් බලනවා නම් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තම තමන් තුළ වර්ධනය කර ගැනීමට මේ සුළු වේලාවත් අපි උපකාර කරගත්තා කියලා ඒ ධර්ම ශක්තිය තුළින් මේ පින්නතුන්ට දැන් දුර්ලභ කල්යාණ මිත්‍ර ආශ්‍රය අමාරුවෙන් හරි කැලෑමදින් රිංගල හරි හම් වෙලා ඒවා ලබාගෙන මේ ශාසන පහන් නිවෙන්ට කලින් මේ අති භයානක සංසාරයෙන් අත් මිදීමට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදෙන උතුම් නිවන් ලබා ගැනීමට මේක උපනිශ්‍රේ සම්පත්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ රැස් කරගත්තු පුණ්‍ය ශක්තිය මේ විශ්වයේ යම් තාක් අවීචේ සිට රණිතා දක්වා වූ මේ විදිය ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය මේ කුසලයක් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන සත්වයින් ඇතොත් ඒ හැම දෙනෙක්ම මේ අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණුවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ ගාථා කියන්න. එත්තාවතා චම්හිහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ විපාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල මොහොතු යාව නිබ්බාන පත්තිය පුඤ්ඤ කම්මේන මාමී බාල යාව නිබ්බාන පත්තිය මිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගම සතං සමාගම මොහොතු යාව සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිජ්ජතු.
පින්නතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.